గారు లలిత్ ఇల్లావల మంత్రిత్వం అవుతున్న నాడి పహలవ వినాడి పహల వక్తి బేన
గారు ముళాచనే సిట మంతుమని మమ్ మే ఆయవే కథావ మగే మీ మహామార్గ మే ఇవగేమ నాగరిక సంవర్ధన మాత్రాన్సే మీ కథావ మమ్ పటంగన్నవా అపే వర్తమాన గరు రణిల్ విక్రమసింఘ జనాధిపతిమాగే ఏ జనాధిపతిమాగే కథావే ఉప్పుటా గణమి పోతే మన దెక్క ఇక తనక జనాధిపతిమా కియనవా మీ కథావిధి కియనవా నిదహసిన్ పశు ఔరుదు హెత్త పహక్తిచ్చే ఉంగక్ విలావట అపి ఆదాయమ సరిలన లెస వ్యదాం కలే ఎన్నే మమ్మ మేమ కివ్వామ మేరటే ఆండు నాస్తికార వ్యదాం కలా కియలా కెనుకుట హితెన్న పుల్వా ఆండో విత్తరక్ నెమెయి మేరటే అపి హెమోమ ఏ వరద్ద కలా కియలా తమాయి జనాధిపతిమా జనాధిపతిమాయి కథావిధి కియాన్ మేక మమ్మ కియన్నోన జనాధిపతిమాట పొడ్డ పెహెదిరి కలన్నోన మేక మీ ఔరుదు హెత్త పహక్ నెమే మేక హెత్త హతెం పస్సే విచ్చదయా నత్తమ్మ మేమ కథాగలే నత్తాం మే రట వెనుమే వెడ కరపు సిరిమా బండారనాయక మెతిన్లాట లుకు అగౌరవయక్ కెనువా ఏ ఎత్తుమాలగే గౌరవ ఆరక్షా కరన్న ఓన హింద తమాయి మమ్ మేమ కియాన్ అవే ఏమ కియనకొట మమ ఇతిన్ జనాధిపతి మాగే మే విలావి అహన్న ఓన మే రటే మే రట బంకొలొత్తీమట వగ కియన్న ఓన అపే గమే ఇన్న అహింసక గోవ్యాద గవే ఇన్న అహింసక కమకరువాద ఏ ఎయాట పుల్వాంగ్ విధియట మే రటట తమంట పుల్వాంగ్ హమ దాయకత్వం దరువా అపి జనాధిపతి మాట కియన్నోన రట్టే మే మంకుల బంకుల భావేట వగ కియన్నోన పెహదిలోమ హెత్త హతెం పస్సే బిహి వెచ్చ సియలు నాయకయో కియన ఎక అపి మే ఇలా పెహదిలి కరన్నోన మన తవ తనక దక్క ఎతుమా కథావిధి కియనవా అప్పట ఇతురు వేలా తిబ్బెన్నే రటక్ నెమెయి అపాయ మే అపాయన్ రట ముదువా గనీమే అభియోగే బారగన్న కిసువేకి కమతి ఉనే అందరే గల ఇస్వా వగే వివిధ హేతున్ గియమిన్ ఓన్ అభియోగ హమువే కారర్యా సమారు కేందర్ బెలువా తవత్ సమారు వ్యవస్థానుకూలో ఇటుకరన్న బరి కొందేసి దెమ్మ మమ బారగత్తే మరసన్న లెడెక్ కియనక తమై జనాధిపత్యమా కియాన్ ఇది అపి మే అపి అహన్న కమతి మీ అపాయక్కలే అపిద మీ అపాయక్కలే సంపూర్ణ ప్రముఖ రాజ్యవాళ్ళు తమాయి మీకు అపాయక్కలే మీ అపాయక్కలే అపి నేమే హెబై అగమత్మా అంటే జనాధిపత్యమా అంటే అపి కియాన్నోన జనాధిపత్యమా అప్పుడే కివ్వా అప్పుడే పెహదిలో దిపారా తుంపారా మీ గుడక్కలాటికి ఇవ్వా కౌరు మీకు బారగన్న ఇటీనా కిలా మా పేదలో మేవిలావే జనాధిపత్వానికి అన్నోనా బారగన్న ఓన్తనం కట్టి ఇటియా అప్పి గిహిల్లా జనాధిపత్యం హంబిలా అపి మేటిక కివ్వా అపి మేటిక కివ్వా అపి ఎక్కువ అపి రమేష్ పత్రమత్వత్ యోజన కల మీకు రటి అగమతి కమ్మది ఎన్న కీలా అవి ఏమ కలినా అప్పుడు మతక అపి రణిల్ మెత్తుమా మంత్రి కాలి అపి గిహిల్ల పొడ్డ హంబునా హంబునామ అపిత్తక సాకచ్చకరణ కూడా అప్పుడు ముఖాద్ది కివ్వే అప్పుడే కివ్వే ఒకళ్ళు కియనకినాట అగమతి కమ దిన్న అప్పు దాతిన సాక్కి అప్పుడే కివ్వే ముఖాద్ద ఒకళ్ళు గిహిల్ల నోనా హంబే నోనా హంబేలా నోనాట తమంగి దర్వంట మే ఇన్సూరెన్స్ కత్తేని ఎత్తకొట ఒకళ్ళు కియనకిన అగమతి కమ హంబే కియలా ఇది అప్పుడ అప్పుడే అప్పుడే ఏకేం ఆరక్షావ దిన్న పుల్వాం కియనక పెహదిలి కరాన్ని కియలా అప్పుడు ఏకేం పెహదిలు ముఖాద్ద అప్పుడు ఏకేం పెహదుడునే ఎత్తుమా హర్యటమ మేక తేరు కత్త మేకే తేరు అరగన మే ముకట మిత్తుమాట అగమతి కమ్మ దూన్నే అగమతి కమ్మ దూన్నే ముకట ఒక్కందమి మే రటే హొర్ర మంకొల్లకార మే సియలుదన ఆరక్షవీము తమ సందహ తమై ఇదా మేక దూన్నే ఇది ఏకనిసా మా మేక కివ్వి వేన మొకట ఒక్కందమి మేక బారగన్న కెని కిటీనాకి నేదో పొట్టి ఓనతరం హిటియా మీకు రట పాలనే కరాన్ని పులువంగా రట కరాన్ని పులువంగా ఎగొంతరం ఇటియా అవే ఏ ఆయట దున్నే మే రటే మే సియలు దినాట మీకే ఆరక్షావ సందా తమాయి ఎతుమాట మే రట బార దున్ని కినక మా పెహదిలో మా దక్కరన్నో మే ఏకత్తెక్కమ రంగుల మెత్తుమారు అపి కియన్నోన మేకేది అపి కియన్నోన మే ములిమ్మ మే రట మే అపాయ కలే కౌద మే అపాయే హొందమ్మ మే రట వినాశే కలే అప్పిన మతకాయ బెందుకర్ మహా మంకొళ్ళే కలే కౌద ඉන්න කාලේ එතුමාලා අනේ මේක කළේ. ඒකෙන් මේ රටට බිලියන කීයක් පාඩුණාද? මේ රුපියල් බිලියන 1000කට වඩා ඍජු හා වක්‍රව මේ රටේ මේ ආර්ථිකයට බලපෑවා. ඒ විතරක් නෙමෙයි, මේ රජය මේ අද මෙම රට අපායකට ගෙනියනවා කියලා මේ කොහෙටද ගෙනියන්නේ? තවත් වලපල්ලට මේ රට ගෙනියන්නේ. මොකද මේ රාජ්‍ය බැංකුවලින් මේ අපේ මේ කී දෙනෙක්ගේ මේ ණයකත්වය ගොල් ණය කරලා තියෙනවද? දැන් මේ ණය කපා හැරලා තියෙනවද? හැබැයි අපි සම්පකාරකින් ණය ගන්න නැත්නම් රාජ්‍ය බැංකුවේ රුපියල් 25000 රුපියල් 10000ක් මේ ගමේ මේ කෙනෙක් ණය ගන්න, ඒ මනුස්සයට ගෙවා ගන්න බැරි වුණොත් ඒ මනුස්සයා රුපියල් 10000 උසාවි නෙමෙයි අය හිර කරලා නවත්තන්නේ, කූඩුවේ දාලා නවත්තන්නේ. හැබැයි මේ වෙනකොට මම කියන්න ඕන, මේ වෙනකොට මේ බලනකොට බොල් ණයට යවලා තියෙන ප්‍රමාණය, මේ යසෝදා සමූහ ව්‍යාපාරය, මේ එක්සත් ජාතිපති සම්බන්ධ බලගතු ව්‍යාපාරිකේ, මේ පක්ෂයේ හිටු භාණ්ඩාගාරික රුපියල් මිලියන 24000ක් මේ කපාහැරලා තියෙනවා. ඒ වගේම දයා ගමගේ අයිති දයා අපරල් සමූහ ව්‍යාපාරයේ එක්සත් ජාතිපති රජයේ හිටපු ඇමතිවරේ, බිරිඳ රාජ්‍ය ඇමතිවරේ, හැබැයි රුපියල් මිලියන 2647ක් කපාහැරලා තියෙනවා. ඒ වගේ මෙන්ඩිස් WA මෙන්ඩිස් සහ සමාගම අයිතිකරු කවුද? අර්ජුන ඇලෝසියස් මා බැංකු මංකොල්ලේ ප්‍රධානියා, මෙයාගේ කීයද මිලියන 3242ක් කපා හැරලා තියෙනවා. ඒ වගේම ග්‍රෑන්ඩ් මොනාන්ට් හෝටෙල් අයිතිකරු මාතලේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජවල් වල හිට අරක්කු නිෂ්පාදකයා, මෙයාගේ මිලියන කීයද? 3685. හරි, මේ කවුද මේවා කරලා තියෙන්නේ? මේ බොබුරු රජවල් වල මේ CML MDT සමූහ ව්‍යාපාරයේ යාපාලන සමයේ මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියා. මෙයාගෙන් කොච්චර කපලා තියනවද? මේ මිලියන 5028. ඒ වගේම හුරාවි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් සමාගම රුපියල් මිලියන 2521ක්. මේ විදිය ලැයිස්තුව කියාගෙන ගිය හැකි. මේ ලැයිස්තුවේ මට මතක හැටියට රුපියල් මිලියන 53747ක් මේ කපා හැරලා තියෙනවා. මේව කලේ කවුද? මේ රට හදන්න කියලා ඇහිලා මේ තමන්ගේ ගජ මිතුරන්ගේ මේ ණය කපා හරිනවා, බොල් ණයට හරිනවා. ඉතින් මේවා නෙමෙයි රටට කරන හානි. මේක රට හදන්න දැහිලා තියෙන්නේ, මේ රට තවත් විනාශ කරන්න මේක ඇහිලා තියෙන්නේ. ඒ වගේම මම අද උදේ ඇහුවා මත්තල ගුවන්තොටුපළ ගැන. මත්තල ගුවන්තොටුපළේ අද කීයේද පාඩුව? අද තමුන්නාන්සලා බලන්න අපේ මුලාසනේ මන්තුමනි, මම අද ඇහුවාම මේ රටක් කරගෙන යන්න කියලා පුළුවන්ද කියලා බලන්න. මේ කැබිනට් එකේ හිටපු සියලු මැතිඅමතුරු මේවට වගේ කියන්න ඕන. මොකද මට මතකයි මේ හැම අවුරුද්දකම මත්තල ගුවන්තොටුපළෙන් බිලියන 2000කට වඩා පාඩුයි. මේක මං ඇහුවා ඇමතුමාගෙන් මේක කවද්ද මේක ලාභ ලබන්න පුළුවන් කියලා. එහෙම දිනයක් කියන්න බැහැලු. මේ මොකද්ද මේ කලේ? මේවා තන්නේ කර තමන්ගේ කොමිස් සඳහා කරපු ව්‍යාපෘති. මේ බිලියන 2 ගානේ අපේ මේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් හැමදාම අපි ගෙවන්න ඕන. මේ මත්තල ගුවන්තොටුපළේ අද දීපු උත්තර තමයි මේවා. තාම කියන්න බැහැලු කවදටද මේවා කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම කියන්න මේ කිව්වේ මේක මේ රනිල් කුමසගම ජනාධිපතිතුමා මේ කියනවා මේක අපායක් කළා කියලා. මේක අපායක් කළේ ඇතුළු ඔය 77න් පස්සේ බිහි වෙච්ච නායකයෝ තවත් මේක අපායට අරයි යන්නේ, තවත් මේ තරුණ තරුණයන්ට රට නැති කරන්නේ මේ ආණ්ඩුව ආණ්ඩුව කියන එක. මම පැහැදිලුවම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ඒ වගේම මම මේ වෙලාවේ කියන්න කැමතියි මේ මහාමාර්ග අමාත්‍යංශ යටතේ මේ කැබිනට් එකේ ඉන්නකොට තමයි සියලු දෙනාත් එක්ක එකතු වෙලා මේ කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න ඕන කියලා තීන්දුව කළේ. තීන්දුව කළා ඒකට අපි පොහොට්ටුවේ මන්ත්‍රීවරු හැටියට ඉන්නකොට අපිට කිව්වා යෝජනා දෙන්න කියලා. අපි නිලධාරීත් එකතු වෙලා යෝජනා දුන්නා. යෝජනා දීලා අද මොකද්ද වෙලා තියෙන්නේ? මේ වගේ සුවිශාල විශාල මුදල් ප්‍රමාණයක් බොල් ණයට කපා හරිනවා. අපේ ගම්වල පාරවල් වල පාපෙදියක්වත් අද යන්න බෑ. මොකද අපි දන්නවා අද මම බැලුවාම අපි බණ්ඩාරගම ආසනය ගත්තාම මගේ ආසනය ගත්තාම අටුලුගම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ අටුලුගමේ මුස්ලිම් ජනතාව මේ තමන්ගේ ගෙවල් දොරවල් කඩලා තාප්ප කඩලා පාර පළල් කරන්න පුළුවන් විදිහට හදලා දීලා ඒ ටික කළා. අද ඒ පාරේ තාපට් කරන්න කියලා අනුමැතිය දුන්නට අද ඒ පාරේ පුත්සයිකලයක් ගන්න බෑ. අද ඒ එතනින් යන ඒ පාසලේ අටුලුගම විද්‍යාලයේම 3000කට 4000කට වඩා ළමයි පිටසක් ඒ පාරේ ගමන් කරනවා. අද ළමයෙකුට පාසල් යන්න බැරි තත්ත්වයකට අදපත් වෙලා. ඒ වගේම තමයි අලුත්ජම මැදගම් පාර, මිල්ලනේ යාලගල පාර, බණ්ඩාරගම යටියන පාර, දෙල්ගහත්ත පන්සල පාර, ඒ වගේම වැලිකල රම්පුකුණ ප්‍රධාන මාර්ගේ, හල්තොට පාසල අසලිඥාන බටගොඩ මාර්ගේ, ඒ වගේම පරගස්සොට අලුගම් පාර. අද මේවා ඔක්කොම අද මොකද වෙලා තියෙන්නේ? කඩා බිඳ දාලා අද මනුස්සයෙකුට පාරකට යන්න පුළුවන් බැරි විදියට වැඩ කරනවා. අද සල්ලි ණය කියනවා. අද සල්ලි ණය කියනකොට මොකද්ද කියන්නේ? සල්ලි ණය කියනකොට රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාලා දැනගන්න ඕන, අද මෙහෙම සල්ලි ණය කියනකොට මේ මත්තල වගේ ගුවන් තොටු පොළවල් වලින් බිලියන 2 ගානේ අවුරුද්දකට පාඩු වෙනවා. මේ වගේ බැංකු වලින් ණය ගත්ත තමන්ගේ ගජ මිතුරන්ගේ බිලියන ගණන් අද කපා හරිනවා. ඉතින් අද ඒවා කපා හරින්න නැතුව මේ අහිංසක මිනිස්සුන්ට පාරක් යන්න පුළුවන් විදිහට හදලා දෙන්න කියන ගෞරවනීය ඉල්ලීම මම මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම අපි ප්‍රවාහන පද්ධතිය ගත්තාම අපි ගන්නකෝ අපේ ළඟම ආයතන ටික. අද මෙතන ඇමතිවරයා නැහැ. ඇමතිවරයා මම දැක්ක නැහැ. ගොඩක් වෙලාවකින් මේක නැහැ. ඉතින් අපි හැම වෙලාවෙම කතා කරනකොට අපි කියන්නේ අඩුම ගානේ තමන්ගේ වැය ශීර්ෂයේ කතා කරනකොටවත් ඒ ඇමතිවරු මෙතන වාඩි වෙලා
ඉන්නවා.
මේක කියන දේ අහගන්න. ඒක නිසා මම කියන්නේ මේ CDP ටික ඒ ළඟම ඩිපෝ ටික විනාශුනේ නිලධාරීන්ගම නෙමෙයි. මේ දේශපාලන අධිකාරිය කරපු වැරදි. ශ්‍රී ලංකා ආණ්ඩුවවත් කම්කරුව හරි කමන්නේ ඒක DS කරනවා. ඒ වගේ UMP ආණ්ඩුවවත් ඒක කම්කරුවම හරි කමන්නේ DS කරනවා. මේ ක්‍රමේ නවතින්න ඕන. මේක සුදුස්සෙකුට ඒතන දෙන්න ඕන. එහෙම දුන්නා නම් මේව හදන්න පුළුවන්. මේවා සම්පූර්ණ මේ ළංගමේ වැටීම සම්පූර්ණ වග කියන්න ඕන. මේ දේශපාලඥෝ හිටපු ඇමතිවරු අනිල් මුණසිංහ මැතිතුමාගෙන් පස්සේ හිටපු ඇමතිවරු සියලු දෙනා අද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඇතුළු සියලුම දෙනා මේ ළංගම වැටීමට අද වග කියන්න ඕන. මොකද ඒ අය තමයි මේවට දැම්මේ. ඉතින් අපි කනගාටු වෙනවා. අපි ගම්මොල ගිහිල්ලා මහන්සි වෙලා හත්තට පාර මේ ගෙවල් වලට ගිහිල්ලා අපි බලේ අරන් දීලා මේගොල්ලන්ගේ කැබිනට් එකේ වාඩි කළා. අද මේ මොකද්ද වෙලා තියෙන්නේ? අද ළංගම ටික විනාශ වෙලා තිනවා. ඒකින්ද දැන් එකක් හිතන්න දලසමතුමා ප්‍රවාහන අධිකාරිය හදාගෙන යන්න හැදුවා. මාස 7යි තිබ්බේ. මේ දලසමතුමාට හැමදාම මොකද්ද කළේ? අධ්‍යාපනයට ගියා. අධ්‍යාපනය හදාගෙන එනකොට එතුමාම අයින් කරනවා. මහාමාර්ගයට ගියේ මේ ප්‍රවාහන අමාත්‍යංශයට ගියා. ප්‍රවාහන අමාත්‍යංශය හදාගෙනකොට මාස 7යි හිටියේ. මාස 7යි දුන්නේ විදුලි බල අමාත්‍යංශයට ගියා. විදුලි බල අමාත්‍යංශයට ගියාම ඒකේ පොඩි කාලයක් ඉන්න දුන්නේ. ඔව් මේක බර මම කිව්වේ ඒක තමයි. මම වෙල්ගම අමාත්‍යවද කවුද කියන එක නෙමෙයි. සියලු දෙනා වක් කියන්න ඕන. මට අදාළ නැහැ කවුද කියලා. මට අදාළ නැහැ. එතුමා බොහොම අවංක ඇමතිවරේ. එතුමා ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ. හරි. එතුමාට මුකුත් කියන්න කාටවත් දෙයක් නැහැ. එහෙනම් ඉතින් ඒක නිසා මම පෑදුරු කියන අනිත් කවුරුත් මේවට වගේ කියන්න ඕන. ඉතින් ඒක නිසා මෙන්න මේවා ගැන හිතන්න, මේවා ගැන හිතලා කටයුතු කරන්න කියන මං ඉල්ලීම කරනවා. ඒ වගේම රුවන්පුර අධිවේගී මාර්ගය ගැනත් මට පොඩි විනාඩියක් කතා කරන්න දෙන්න. හොර්ණාසනේ තමයි වැඩිපුර යන්නේ. ඉතින් ඒක නිසා මම ඉල්ලා සිටින්නේ ඒ ප්‍රදේශයේ අපේ තිතෝතුන්ගේ මේ වෙනකොට ඉඩම් අරන් තිනවා. අද ඉඩම් ආපහු දෙන්නෙත් නැහැ. ඒ මිනිසුන්ට වන්දි ගෙවන්නෙත් නැහැ. ආපහු දුන්නත් වැඩකුත් නැහැ. මහා වලවල් ගොඩක් විතරයි තියෙන්නේ. ඒකින්ද කරුණා කළා මේ මුදල් නාස්සී නවත්තලා ඒ වගේ ඒ පටන් ගත්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න, නැත්නම් ඒ මිනිසුන්ගේ ඉඩම් ටිකට හරි වන්දියක් ගෙවන්න කටයුතු කරන්න. ඒ ප්‍රදේශවල මේ ප්‍රදේශයේ වටිනාකම මධ්‍යමක රුපියල් ලක්ෂ 5ක් 6ක් වෙනවා. අද දෙන්නේ රුපියල් 50,000යි වන්දිය දෙන්නේ. මේක මහා අසාධාරණයක්. මේ අසාධාරණේ ජනතාවට කරන්න එපා කියන ගෞරවණීය ඉල්ලීම මම මේ වෙලාවේ කරනවා. ඒකින්ද අපිට කියන්න දෙයක් නැහැ. මේවා කිව්වට වැඩක් නැහැ. අපි දන්නවා මේ රොසන් රන්සිංහ අපේ ගරු ඇමතුමා අවංකව හොරකම් ටික සියල්ල එලි කළා දුන්නා. දුන්නාම මොකද උනේ? එලි කළා දුන්නාම එතුමාව අයින් කරපු එක තමයි උනේ.
අලුත් කාරණා පටන් ගන්න එපා කරලා
තෝසක්. ඇමතිකමින් අයින් කළා දුන්නා. ඒක නිසා මේ හොරුත් එක්ක සිටින ආණ්ඩුවට අපි පැහැදිලුවක් දෙනවා. තවත් මේ රට විනාශ කරන්න නැතුව මේක ඡන්දයක් කියලා හරි ජනතාවට තීන්දුව කරන්න දෙන්න, හරි නායකයෙක් තෝරගන්න කියන එක මතක් කරමින් මන් නියෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු ශානක්‍ය මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි. විශේෂයෙන්ම ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ට්‍රියක සම්බන්ධව, ගමනාගමන අමාත්‍යාංශය සම්බන්ධව මං හිතන්නේ මම පහුගිය වසර දෙකේම අයවැය යෝජනාවලත් මම මේ පිළිබඳව කතා කරා. ශ්‍රී ලංකාව වගේ රජයකට, ශ්‍රී ලංකාව වගේ රටකට විශේෂ වශයෙන්ම නැෂනල් ට්‍රාන්ස්පෝර්ට් පොලිසි එකක් ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ මේ ඉන්ටග්‍රේට් කරපු ට්‍රාන්ස්පෝර්ට් පොලිසි එකක්. මේක ඇතුළත ප්‍රයිවට් ට්‍රාන්ස්පෝර්ට්, CTV වේවා, එහෙම නැත්නම් රේල්වේස් වේවා, නැත්නම් හයිවේස් වේවා, මේ සියලු දේම එකතු කරපු ට්‍රාන්ස්පෝර්ට් පොලිසි එකක් අවශ්‍යයි. මොකද අපි මේ කරන්නේ හැප්හැසඩ්ලි. දැන් මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා වගේ කිලෝමීටර් 108 කරපු පාරවල් එහෙම හැප්හැසඩ්ලි කරේ. ඒ කියන්නේ ඒ දිස්ත්‍රික්කවල ඉන්න නියෝජිතව තම තමන්ට ඕන පාරවල් ටික තෝරලා දෙනවා. දැන් එහෙම නැතුව මේ රටට ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඉතින් මේ අවශ්‍යතාවය කොච්චරද කියනවා නම්, පහුගිය සති මාස දෙකකට පෙර රිසර්ච් පේප එකක් රිලීස් කරලා තියෙනවා. මේ රිසර්ච් පේප එකේ නම තමයි An Exploration of Inclusion Gaps and Assessment of the Transport Sector. මේ Westminster Foundation for Democracy කියන ආයතනයේ සහ SEPA Center for Poverty Analysis, Forum on Economic Policy and Inclusion Policy Advocacy කියන මේ ආයතනයේ මගින් මේ රිසර්ච් පේප එකක් කරලා තියෙනවා. ඉතින් මම මේ කැමති මේ රිසර්ච් පේප එක සභාගත කරන්න. ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා, කැබිනට් අමාත්‍යතුමාටත් ඉන්නවා, අනිත් රාජ්‍ය අමාත්‍යතුමාත් ඉන්නවා. මේක බලලා ලබන අවුරුද්දේ අයවැයට පෙරහරි මේ වගේ කරලා තියෙන රිසර්ච් දත්ත අරගෙන මේ දත්තවල තියෙන කරුණු බලලා ඒ කරුණු අනුව අපේ අයවැයේ තියෙන ප්‍රතිපාදන වෙන් කරා නම් මං හිතන්නේ මේ රට තුළ අවුරුදු කීපයක් තුළ, එක අවුරුද්දකින් දෙකකින් ජාතික ප්‍රතිපත්ති හරියට ගෙනියන්න බෑ, අවුරුදු කීපයක් තුළින් රටට අවශ්‍ය ගමනාගමනේ ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් will have a proper policy on the transport in this country. මම මේක කියන්න ප්‍රධාන හේතුව තමයි දැන් මේ අවුරුද්දේ අයවැය ගත්තම මං හිතන්නේ මේ අවුරුද්දේ අයවැය තුළ තියෙනවා මං හිතන්නේ ට්‍රාන්ස්පෝර්ට් හබ්ස් එන්කරේජ් කරලා තියෙනවා. මේ අවුරුද්දේ අයවැයේදී ට්‍රාන්ස්පෝර්ට් හබ්ස්, ඒ කියන්නේ ඉන්ටග්‍රේටඩ් ට්‍රාන්ස්පෝර්ට් හබ්ස් එන්කරේජ් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මහනුවර වගේ දේවල් ගත්තම මේ ට්‍රාන්ස්පෝර්ට් හබ්ස් වල වැදගත්කම අපිට ඉතාමත්ම පැහැදිලි. ඉතින් මේ රට තුළ මං කියන්නේ මහනුවර උදාහරණයක් වශයෙන් මම ඒක ක්‍රියාත්මක දැනට ක්‍රියාත්මක වෙන නිසා. හැබැයි මේ 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 රිසර්ච් පේපර් එකේ පිටු අංක 12 සහ 13 ගත්තම මේ පිටු අංක 12 සහ 13 තියෙනවා දිස්ත්‍රික්ක මට්ටමින් කොච්චර වෙලාවක් නාස්ති වෙනවද දවසකට ගමනාගමනයේ සඳහා සහ ඒකට යන වියදම. ඉතින් මේ 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 වගේ දත්ත තියෙනකොට ඒ දිස්ත්‍රික්කවල අපි දැන් නුවරඑළිය දිස්ත්‍රික්කේ ගත්තම නුවරඑළියේ රෝහලකට යන්න, එහෙම නැත්නම් පාසලකට යන්න යන කාලය සහ කොළඹ ගම්පහ, දැන් මේකේ තියෙනවා the data reveals that students in the නුවරඑළිය district take nearly half an hour to reach a secondary school. ඒතර පෑය භාගයකට වඩා යනවා ඉස්කෝලේකට යන්න විතරක් නුවරඑළිය district. ඒතකොට මේ ළමයාගේ දවසෙන් ප්‍රොඩක්ටිව් අවර්ස් වලින් පැයක් ගිහිල්ලා යන්නයි එන්නයි. හැබැයි කොළඹ වගේ දිස්ත්‍රික්ක ගත්තම ඒක ඊට වඩා අඩුයි. ඒ වගේම තමයි the distance, මේ ගමන, ඒ කියන්නේ මේ මේ දුර පාසලක ඉඳන් ඉස්කෝලේකට, පාසලක ඉඳන් පාසල් වල දුරත් ප්‍රමාණයත් නුවරඑළිය දිස්ත්‍රික්කේ වැඩි. ඒ වගේම තමයි ඉස්පිරිතාලයකට the longest time to reach a hospital is recorded in නුවරඑළිය, මනා, කිල්නොච්චි, ත්‍රිංකුමලිය, මොණරාගල. මේ හොස්පිටල් එකකට යනවා කියන්නේ රෝහලකට යනවා කියන්නේ යම් පුද්ගලයෙක්ගේ හදිසි අවස්ථාවකදී අසනීපයක් වුණොත් එම රෝහලට යන එක ඒක ප්‍රධාන ප්‍රයොරිටියක් වෙනවා. එතකොට මේ දිස්ත්‍රික්කවල යන ප්‍රමාණය වැඩිදි. මම වැඩිපුර වෙලා මේක ගැන මේ රිසර්ච් පේපර් එක ගැන විතරක් කතා කරන්න මට වෙලා මදි. හැබැයි මම මේ රිසර්ච් පේපර් එක සභාගත කරන්නම්. ගරු ඇමතුමා මේක පොඩ්ඩක් බලලා මේ ආයතනයේ ඉන්න කට්ටියව හරි ගෙන්නලා ඔබතුමාට පුළුවන් නම් ඔබතුමාත් WFD ආයතනයේ හොඳට අඳුරන අපේ රාජ රසන්තල කියන රාජ්‍ය ඇමතුමා ඉන්න ඔබතුමා අඳුරන මේ 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 සංවිධානය මේගොල්ලන්ව ගෙන්නලා ලබන අවුරුද්දේ හරි ලබන අවුරුද්දේ හරි මේ ආණ්ඩුව තිබ්බොත් එහෙම ලබන අවුරුද්ද වෙනකන් ලබන අවුරුද්දේ බජට් එක අය වැය වෙනකොට හරි මේ ප්‍රතිපත්තියක් හදන්න කියලා සිටින. ඒ වගේම තමයි මේ රට තුළ මම හිතන්නේ මම මේ උපදේශක කාර්ක සභා රැස්වීම වල දිගින් දිගටම කරපු ඉල්ලීම් දෙකක් තියෙනවා. එකක් තමයි මේ වොරන්ට් එක මේ රජයේ සේවකයන්ට දෙන වොරන්ට් එක. මේ වොරන්ට් එක දැනට වොරන්ට් භාවිතා කරන්න පුළුවන් ට්‍රේන්ස් වලට විතරයි. ඒ කියන්නේ ට්‍රේන් එකක් යනවා නම් මේ වොරන්ට් එකක් භාවිතා කරලා බුකින් එකක් කරන්න පුළුවන්. හැබැයි අපේ දැන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල කෝච්චි නැහැ. අම්පාර දිස්ත්‍රික්කේ ගත්තම කෝච්චි නැහැ. මොන්රාගල දිස්ත්‍රික්කේ ගත්තම කෝච්චි නැහැ. ඒතකොට මේ දිස්ත්‍රික්කවල ඉන්න රජයේ සේවකයන්ට මේ වොරන්ට් එක භාවිතා කරන්න බෑ. ඒතකොට මම ඉල්ලීමක් කරා පහුගිය උපදේශක කාර්ක සභාවේදී මේ වොරන්ට් එක CTB එකත් එක්ක කතා කරලා පුළුවන් නම් රජයේ සේවකයන්ට මේ වොරන්ට් එක CTB එකත් එක්ක භාවිතා කරන්න බස් එකට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා. ඒ වගේම තමයි ඊයේ මම දැක්ක මං හිතන්නේ වස් කඩුවේ හරි වස් ගමුවේ හරි වස් කඩුවේ මං හිතන්නේ කෝච්චි එක හැප්පිලා සුද්ධ ටුවරිස්ට්ලා වගේ ගිය බස් එකක් අනාරක්ෂිත මුරගේට්ටුව වගේ කෝච්චියේ ගේට් එකක් නැති සෙකියුරිටි ගේට් එකක් නැති තැනක හැප්පිලා විශාල ඉන්ජරිස් වගේක් වෙලා තියෙනවා. ඉතින් මේ රට තුළ අද වෙනකොට මං හිතන්නේ යම් ප්‍රමාණයක් ඉන්නවා මේ 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 ගේට්ටු අනාරක්ෂිත කියන්නේ ගේට්ටු සවි කරලා නැති ඒ මුරකරන කණ්ඩායමක් ඉන්නවා. දැන් මේගොල්ලන් ශ්‍රී ලංකා පොලිසිය මගින් තමයි බඳවාගෙන තියෙන්නේ. මේගොල්ලන්ව පර්මනන්ට් කරන්න කියලා ඉල්ලීමක් මේ කණ්ඩායම දිගින් දිගටම දීලා තියෙනවා. හැබැයි මේගොල්ලන්ව පර්මනන්ට් කරන්නේ නැතුව මේ වෙනකොට රැකියා ලක්ෂ්‍ය හරහා ගත්ත කට්ටියව පර්මනන්ට් කරන් යනවා. ඉතින් මම ගරු ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා රාජ්‍ය ඇමතුමාලා දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා මේ මේක ගෙනිහිල්ලා මේ 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 මේකේ මේකේ ජනතාවටත් ආරක්ෂාව අවශ්‍යයි. ඒ වගේම අවුරුදු ගාණක් වැඩ කරපේ ළමයින්ටත් අනාගතයක් අවශ්‍යයි. එතකොට මේගොල්ලන්ට පර්මනන්ට් පොසිෂන් එකක් මිස්සර අවුරුදු ගාණක් වැඩ කරපු නිසා පර්මනන්ට් පොසිෂන් එකක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටින. ඒ වගේම තමයි ඒකේ පෙන්ෂන් ගිය කට්ටියක් ඉන්නවා. ඒකේ වැඩ කරලා. එතකොට මේගොල්ලන්ට මේ පෙන්ෂන් ගිය කට්ටියට 25 30ක් වගේ ඉන්නේ. මම හිතන්නේ ඔබතුමාගේ ලේකම්වරයාත් මේ පිළිබඳව දන්නවා. මම උපදේශක කාර්ක සභාවකම මේගොල්ලන්ට පෙන්ෂන් එක ගෙවීමේදී පවා 45ක් වගේ පොඩි කණ්ඩායමක් ඉදදී මේ කණ්ඩායමට පෙන්ෂන් එක ලබා දෙන එක. ඉතින් විශේෂයෙන්ම මම මේ මේ අද රට තුළ අපි මේ ජාතික ප්‍රතිපත්තියක් ගමනාගමනයේ ට්‍රාන්ස්පෝර්ට් වලට අවශ්‍යයි කියද්දී ලංකාව තුළ පහුගිය කාලේ සිදුවලා තියෙන දේවල් මොනවද කියලා බැලුවොත් එහෙම මං හිතන්නේ මේ දැන් අද වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ සමල් ඇමතුමත් මෙතන ඉන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයට හයිවේ එකක් හදලා තියෙනවා. හම්බන්තොට බෙලියත් වෙනකල් යන්න ෆාස්ට් ට්‍රේන් එකක් හදලා තියෙනවා. හම්බන්තොටට කනෙක්ටිවිටි සඳහා එයාපෝර්ට් එකක් තියෙනවා. හම්බන්තොටට ඇවිල්ලා හාබර් එකක් තියෙනවා. දැන් රැෂනල් ට්‍රාන්ස්පෝර්ට් පොලිසි එකක් ප්‍රතිපත්තිය ජාතික ප්‍රතිපත්තියක් අනුව මහින්ද රාජපක්ෂ 2009 පස්සේ වැඩ කරලා තිබ්බනම් අද වෙනකොට මං හිතන්නේ දැන් මේක වවුනියා දිස්ත්‍රික්කේ තමයි මාසෙකට වැඩිම ප්‍රමාණයක් උතුරු පළාතේ මිනිස්සු වියදම් කරන්නේ ගමනාගමනයේ ට්‍රාන්ස්පෝර්ට් වලට. හැබැයි වවුනියා කියන්නේ හරිම සෙන්ට්‍රල් ලොකේෂන් එකක්. දඹුල්ලේ ඉඳන් උඩට. ඒතකොට ජාතික ප්‍රතිපත්තියක් හරහා මේ ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් රිසෝර්සස් ඉෆ් ද රිසෝර්සස් හැඩ් බීන් ඩිස්ට්‍රිබියුටඩ් ඔන් සම් සෝර්ට් ඔෆ් ලොජික් ඔන් සම් සෝර්ට් ඔෆ් රිසර්ච් වි වුඩ්න්ට් හැව් එන්ඩ් අප් ඩම්පින් සෝ මච් මනී ඉන් වන් ඩිස්ත්‍රික්ට්. නව් මේකෙන් වෙලා තියෙන්නේ මං හිතන්නේ රාජපක්ෂ පවුලේ කෙනෙක් අවුරුදු 20ක් 30ක් යනකල් 40ක් යනකල් අපිට හයිවේ එක හැදුවා පාම්බන්තොට වරාය හැදුවා කිරියන්න දිගින් දිගටම පාර්ලිමේන්තු වෙන්න පුළුවන් දෙයක් විතරයි වෙලා තියෙන. හැබැයි මිලියන 22ක් ජනතාව බැලුවම හම්බන්තොට ජනතාවට මේවා දීම පිළිබඳව මට විරුද්ධත්වයක් නැහැ. හැබැයි අද හම්බන්තොට ජනතාවගේ ජීවන වේදම වැඩි වෙන්න මේ හයිවේ හැදීම තුලින් ගත්ත අනවශ්‍ය ණය මේ හයිවේ එක හදන්න ඕනේ තමයි. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා අද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සඳ ඉල්ලන්නේ. එතුමා ජනාධිපති කාලේ අඩුම ගානේ කුරුණෑගලට යන හයිවේ එකවත් හදලා ඉවර කරේ නෑ. එතකොට තනිකර එතුමගේ දිස්ත්‍රික්කයේ එතුමගේ දේශපාලනය වෙනුවෙන් මුළු රටේම තියෙන බජට් එකේ වැඩිම ප්‍රතිපාදන අරගලේ එක දිස්ත්‍රික්කයක ඩම්ප් කරා. දැන් ඊට වෙනස්ව මම හැමදාම කියන්නේ හම්බන්තොට හයිවේ එක තිබ්බනම් අපිට රේල්වේ නෙට්වර්ක් හයි රේල්වේ නෙට්වර්ක් එක හදන්න තිබ්බ අනුරාධපුර වෙනකල්. හාබර් එක හදන්න තිබ්බා යාපනය හදන්න තිබ්බා අපිට එයාපෝර්ට් එක හදන්න තිබ්බ නැත්නම් යාපනය නැත්නම් තිරුපුණාමලේ හාබර් එක ඩිවලොප් කරන්න තිබ්බ. ඉතින් ඔක්කොම ඔව් ඔව් සර්
ගරු චමලවතු
වල හදනකොට මම තමයි අමාත්‍යවරයා.
සරි
මම තමයි ඒ බාර වෙහිටි අමාත්‍යවරයා.
ඔව්
වරාය ගුවන් එතකොට
සර්ගේ මයික් එක නැහැ.
සරි දැන් ඔබතුමා මේ හම්බන්තොට ගැන කතා කරානේ. හම්බන්තොට හදපු වරාය ගැන කතා කරා. ගුවන්තොටුපළ ගැන කතා කරා. නමුත් ගුවන්තොටුපළක් දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් හදන්න කියලා කාලයක් තිස්සේ යෝජනා තිබුණා. එක පැත්තක් තිබුණා හිඟුලක් ගොඩ. එක වෙලාවකට තිබුණා අඟුණුකොළ පැලැස්ස. ඊට පස්සේ නුවරඑළිය තිබුණා. ඊට පස්සේ වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා හැටියට වැල්ලවාය පැත්තට ගිහිල්ලා මුල්ගල් තියෙනවා. එතකොට ඒ අණුව වඩා සුදුසු තැන තෝරලා තමයි ගුවන්තොටුපළ හැදුවේ. ඒ වගේ මේකෙන් නැගෙනහිර සංචාරක ප්‍රදේශයේ ආර්ථික වශයෙන් දියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා. හයිවේ එක දිගටම ගෙනියන්න තමයි දැන් හයිවේ එක හදුවා තමයි මෙතුමා අපේ මේ මොනාලි ඉස්සර මන්තුමා ඉන්නවා. දැන් මේ අම්පාරට ඉතා කෙටි වෙලාවකින් යන්න පුළුවන්, පාර හදලා තියෙනවා. ඊළඟට වරාය ඇත්ත වශයෙන්ම වරායත් අවුරුදු ගානක් තිස්සේ කතා කරපු එකක්. මේ ඉංග්‍රීසි කාරයෝ කතා කරලා තිබ්බා හම්බන්තොට වරායක් හදන්න ඕනේ
කියලා.
එතකොට අපිට අපි අපිම තමයි දැන් මේ කතා කරගන්නේ. දැන් මේ හම්බන්තොට වරාය මන්තුමා
එතකොට අපේනේ එක පක්ෂනේ
හම්බන්තොට වරාය මන්තුමා මේ හම්බන්තොට වරාය හදන්න තිබුණා සුවස් කැනල් එක කපන වෙලාවේ ඒ හා සමානම ක්‍රා කැනල් කියලා එකක් මැලේසියා හරහා කපන්න. කියන්නේ මලක්කාව හරහා එන නැව් කෙටි මාර්ගයකින් එන්න. නාවික සතුම 1250ක කිටුවක්. ඉතින් ඒක කලක් තිස්සේ තිබුණා. නමුත් හේතුවක් නිසා බ්‍රිතාන්‍යයන් යටත්ව මේක හදන්න දුන්නේ නැහැ. නමුත් දැන් ආපහු චීන අයගේ සමැදියත් වීමෙන් ඒක කපනවා කියන තොරතුරුත් එක්ක ඒව ගැන අධ්‍යයනය කළා තමයි ඉරිසෙල්ල හම්බන්තොට එතන එතනින් පස්සේ මැලේසියාවෙන් පස්සේ ක්‍රා කැනල් එකෙන් පස්සේ ආසන්නම ස්ථානයේ තමයි හම්බන්තොට. ඒකයි ගැහදුවේ ආර්ථික වශයෙන් හම්බන්තොට දියුණු වුණොත් ඔබත් දියුණු වෙනවා.
බොහොම ස්තුතියි. මට මේ පිළිබඳ මම ඔබතුමාගේ පිළිතුරට ඔබතුමා ගොඩ කලකින් පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ කටහඬ ඇහෙන්න ඕන නිසා තමයි මගේ වෙලාව ගියත් කමක් නැහැ කියලා මම හිතියා අහගෙන. හැබැයි මේ පිළිබඳව විවාදයක් කරන්න පුළුවන් නම් මං ගාව දත්ත සහ තොරතුරු තියෙනවා. හම්බන්තොටට වඩා සුදුසු තැන් තියෙනවා ලංකාවේ. හම්බන්තොටට වඩා ආදායම් වැඩි කරන්න පුළුවන් තැන් මේක. හම්බන්තොට ජනතාවට විරුද්ධ දෙයක් නෙවෙයි, මුළු සමස්ත රට ගත්තම රටේ ආර්ථිකයට පිළිබඳව තමයි. දැන් අද ඔබතුමා කිව්වට හම්බන්තොට වරාය යම් කොන දෙකට හැදුවත් අද හම්බන්තොට වරාය ඇතුළේ ලංකාවේ ප්‍රවේශයකට යන්න බෑ. අපි එදා කෝප් කමිටුවේදී කතා කරා හම්බන්තොට වරාය හදපු තෙල් ටැංකි දෙක අද ලංකාවේ ඛනිජ සෙල් සංස්ථාවටවත් ඇතුළට යන්න බෑ. ඒ තෙල් ටැංකි රිෆයිනරි තෙල් ටැංකි වලින් වැඩක් නෑ. අද මත්තල ගුවන්තොට පොළේ වර්ල්ඩ්ස් එම්ටිස්ට් එයාපෝට් ලෝකේ හිස්ම එයාපෝට් එක කියලා තියෙනවා. හම්බන්තොට යනකොට හයිවේ එකේ බැලුවොත් එහෙම මේ පාරේ වාහන නෑ. මම දන්නේ කෝච්චියෙන් මම බෙලියත්ත කෝච්චියෙන් ගිහිල්ලා නැහැ. හැබැයි සංවර්ධනයේ අවශ්‍යයි තමයි ගරු ඇමතුම. හැබැයි සංවර්ධනය කරනකොට ඒ ප්‍රතිපාදන වෙන් කරනකොට සමස්ත රටේ ආර්ථිකයේ වර්ධනේ ප්‍රොඩක්ටිව් ඉකොනොමික් ප්‍රොඩක්ටිවිටි එක බලලා කරන්න ඕනේ. දැන් අද වෙනකොට මම දැක්ක ඒතර ඔබතුමා කියන දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනවා දැන් හදන්න ඕනේ කියලා ඉවරලා හිඟුරක්ගොඩ. එතකොට ඒ දවස්වල ඇයි හිඟුරක්ගොඩ තෝරගත්තේ නැත්තේ කියලා තමයි මෙතන ප්‍රශ්නේ. ගරු ඇමතු
අරබන්තපඩ ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන අපි එකහුවෙලා ඔක්කොම එකඟතාවයකින්. ඒක මොන ආණ්ඩුව ආවත් මොන ඇමතිවරයා ආවත් ඒක දිගටම කරගෙන ගියොත් තමයි රටට තියෙන යහපත ප්‍රතිලාභ. එනිසා අපි දැම්මක්වත් හදමු ජාතික ප්‍රතිපත්තියක්. කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. පොඩි පොඩි සංශෝධනය කරත් එතකොට මේ ප්‍රශ්නේ ඉවරයිනේ. හම්බන්තොට රාජධානි කන්න ඇතුළේ ත්‍රිකුණාමලයේ යදයි ඒ අපි
අවශ්‍යද කරන්න. ඔබතුමාගේ කාලය අවසන්. නමුත් ඔබතුමාට අවසන් කරන්න තව විනාඩි
මට විනාඩි දෙකක් දෙන්න. මම ගරු ඇමතුමා කතා කරලා ජේෂ් ඇමති කෙනෙක් කතා කරනකොට මම බාධා කරන්න හොඳ නැහැ නිසා මම වෙලාව ගැන කියනවා. මම විනාඩි දෙකක් දෙන්න මම අවසන් කරනවා. ගරු ඇමතුමනි, මම මේ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව කරලා තියෙන මේ පොලිසි රිපෝට් එක මම සභාගත කරන්න ඔබතුමාට පුළුවන් නම් මේක අරගෙන ඉදිරි අනාගතයේදී බලලා මේ ජාතික ප්‍රතිපත්තියක් හදනකොට පහුගිය කාලයේ වගේ නැතුව අපෙන් උත් අදහස් අරගන්න. මොකද උතුරු නැගෙනහිර ඇවිල්ලා කිසිම අද උතුරු නැගෙනහිරට තියෙන ගැටලු ගත්තම විශාල වශයෙන් ගැටලු තියෙනවා. ඒ වගේම තමයි ඉන්ද්‍ර නාන එනුඩිය උරේ මුඩිකරදක මුන්බාහ කඩන්ද නැල්ලාච්චි කාලපහදීලේ ගම්පෙරලිය திட்டம் மற்றும் ஐ ப்ராஜெக்ட் என்ற திட்டம் ரன்மாவத் என்ற திட்டங்களுக்கு கீழே பாரிய வேல திட்டங்கள் மட்டக்களப்பு மாவட்டத்தில் தெரிவு செய்யப்பட்டிருந்தது. ஆனால் துரதிர்ஷ்டவசமாக கோட்டாபே ராஜபக்ச அவர்கள் ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டதுக்கு பிற்பாடு கோட்டாபே ராஜபக்ச அவர்களுடன் சேர்ந்த சகாக்கள் மக்களுக்கு அந்த வரிசலிகைகள் மக்களுக்கு மக்கள் மீது வரியை அதிகரித்து நிறுவனங்களுக்கு வரிசலிகளை கொடுக்கிறதினூடாக நாட்டினுடைய பொருளாதாரத்தை முழுமையாக அளித்தார்கள். இந்த நாட்டினுடைய பொருளாதாரத்தை முழுமையாக அளிக்கிறதினூடாக இந்த நாட்டுக்கு சர்வதேச நாணய நிதியத்தை நாட வேண்டிய ஒரு நிலைக்கு தள்ளப்பட்டார்கள். சர்வதேச நாணய நிதியம் தற்பொழுது இந்த ஐ ப்ராஜெக்ட் இந்த ஏடிபி வங்கியினுடைய நிதி உலக வங்கியினுடைய நிதியினூடாக இந்த நாட்டிலே எந்த ஒரு வீதி அபிவிருத்தியும் செய்ய முடியும் முடியாத அளவுக்கு நிறுத்தி வைத்திருக்கிறார்கள். கடந்த நல்லாட்சி கால பகுதியிலே அந்த முன்ன ஆரம்பித்த வேலைத்திட்டங்கள் பலதும் இன்று வேறவர்கள் வந்து யார் பெத்த பிள்ளைக்கு வேறவர்கள் வந்து இன்று பெயர் வைக்கிற அளவில் நிலைகள் இருக்கின்றது மட்டக்களப்பு மாவட்டத்திலே. அந்த அடிப்படையிலே எதிர்வரும் காலங்களிலேயும் கூட மக்கள் மிக விழிப்பாக இருக்க வேண்டும். உண்மையிலே இந்த அண்மையிலே கோட்டாபய ராஜபக்ச மஹிந்த பசில் இந்த மூன்று பேரும் வந்து பொருளாதார குற்றங்களை செய்தவர்கள், இந்த நாட்டுடைய பொருளாதார அழிவதற்கு அவர்கள் தான் காரணம் என்று சொல்லி இந்த சபையிலே விவாதிக்கப்பட்ட பொழுது மஹிந்த ராஜபக்ச முன்னாள் ஜனாதிபதி அவர்கள் சபையிலே சொன்னார், நான் மட்டுமில்லை இந்த ஜனாதிபதி இந்த ஒரு நிறைவேற்ற அதிகாரம் கொண்ட ஜனாதிபதி மட்டுமில்லை, பாராளுமன்றத்திலே இருக்கும் உறுப்பினர்களுடைய ஆதரவுடன் தான், இந்த லெஜிஸ்லேச்சருடைய ஆதரவுடன் தான் அந்த வரவு செலவு திட்டத்தை நாங்கள் அமல்படுத்தினோம். அந்த வரவு செலவு திட்டத்தை அமல்படுத்தினதுனால தான் பொருளாதார குற்றங்கள் நடந்து நாட்டிலே பொருளாதார நாடு பங்களோத்திலே போனது. அவ்வாறு இருந்தால் இன்று வடகிழக்கை பிரதித்துவப்படுத்தும் எங்களுடைய இந்த ஐ ப்ரொஜெக்ட் இந்த வேலை திட்டங்கள் நிறுத்தப்படுவதற்கு அந்த வரவு செலவு திட்டத்துக்கு ஆதரவாக வாக்களித்தவரும் இருக்கிறார் மக்கள் உணர வேண்டும் என்றதையும் சொல்லி எனக்கு நேரம் தந்ததுக்கு நன்றி சார் என்று உரையை முடித்துக் கொள்ள
நன்றி.
நன்றி. காரணா துணாக என பேதில் தரான அவசரதேன் பல்வினி காரணாவ பாட்டிலி சாம்பிக மத்துமா இதிர்பாத் கருப்பு பௌத்திக சலாஸ்ம பிலிபாந்தவ விவஸ்தாவட்ட இதிர்பாத் கரான் கேன காரணா பிலிபாந்த பொடி பேதில் கிரிமக்கரான் நோனி அப்பி தெதாஸ் தானமே யாவாத் காலிக்கரனலாத ஜாத்திக பௌத்திக சலாஸ்ம தெதாஸ் விசுத்துனேதி யாலி யாவாத் காலின கெருனா ஏ சகாஸ்கரலா தியன்னே தெதாஸ் ஹத்தலிசாட்ட தக்வா சிலும சங்வர்தன கட்டுத்து திசானுகத்துவன ஆக்காரேத்த தெதாஸ் தானமே ஜாத்திக பௌத்திக சலாஸ்மட்ட அலுத்தாங்க கீப்பியாக தெதாஸ் விசுத்துனேதி அப்பி எக்குத்துகரான கட்டுத்துகரா விசேஷம் தேசகுணிக விபர்யாச இவகேம சேம அமாத்தியாங்சகட அதால சங்வர்தன க்ரமோபேதயன் யதத்தே ஹந்துன்னா துன்னா மம்மே காரணாவுக்கு மே 2023 கர்ணகட சபாபதித்துமனி மீட்டத் வட 2019 வட திசிக மட்டமட கீழ அதாஸ் அரகன தமாய் ஏ நிலதாரி மே ஹதுவே அப்பி பலாபுரத்து வேணுவா லபன அவுருதே மார்ச் மாசே வேணுகட மே கேபினட் பத்திரிகாவ கேபினட்டகட யமு கரானி இவகேம ஏ சந்தா இதுமாகே அதாஸ் அப்பி பிலிகன்னோ இவகேம ரோஹண பண்டார மந்திரித்துமா வரதி பிரகாஷியாக கரா பிரதீபா ஷாலா பிலிபந்தவ கேப்பு பிரகாஷே මම මේ ගැන පැහැදිලි කරමක් කර මරිකාල් කැපතුමා කීප මන්ත්‍රීතුමා කීපයකට මේ ප්‍රදීපශාලා තුනක් තියෙනවා. වසර ගණනාවක් තිස්සේ නඩත්තුවක්වත් කරලා තිබුණේ නැහැ. ඒක දිරාපත් වෙලා තිබුණා. මේ ශාලා තුනම ප්‍රතිසංස්කරණය කරන්න රුපියල් මිලියන 65000ක ඇස්ටිමේන්තුවක් කරලා තිබුණා. ඒ වගේම මේ 2015 ඉඳන් මේ දක්වා ලක්ෂ 270ක පාඩුවක් ලැබලා තියෙනවා මේ ප්‍රතිපාකාර තුනම. ඒ නිසා තමයි ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුව කරලා රජයේ තක්ෂේරුවට පෞද්ගලික අංශයත් එක්ක මේක කටයුතු කරන්න එකකතාවයකට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින්ස් අනුව තමයි මං හිතන්නේ එකක් මෝදරයක දීලා තියෙනවා, ඉතුරු දෙක දීලා නැහැ. ඒකත් ප්‍රොකියුමන්ට් කරනවා. නමුත් ගැටලුව තියෙන්නේ මේකට රජයේ තක්ෂේරුව ලබා ගන්න තාම බැරි වෙලා තියෙනවා. රජයේ තක්ෂේරුව ලැබෙනකම් මේක තියාගත්තොත් ඒ මාසෙ ටිකක් පාඩු ලැබෙනවා. ඒ නිසා ආයතනයේ තක්ෂේරු බලලා ඒක දීලා තියෙනවා. හැබැයි ඒ දෙනකොට කියලා තියෙනවා රජයේ තක්ෂේරුව ලැබුණා මේක මීට වඩා ගණන් නම් ඒ ගාණ ඒගොල්ලන් අපිට ලබා දෙන්න ඕනි කියන කාරණාව එක. ඒ වගේම හම්බන්තොට ඉඩම් බෙදීම පිළිබඳව කිව්වා කරු සභාපතිතුමනි, මම මේ කාටවත් මඩ ගහන්න කතා කරනවා නෙමෙයි, මම මුලින්ම මගේ කතාවේ දික්කුවා. නමුත් එතුමාට පැහැදිලි කරන්න ඕනි ඩාලිපාරේ ඉඩමක් නිවාස සංවර්ධන අධිකාරියට විකුණලා මිලියන 89කට වැඩි මුදලක් නිවාස සංවර්ධන අධිකාරියට සමායන ප්‍රතිපාකාර රිපෑරකට මිලියන 65ක් නේ. එතකොට මිලියන 89 මිලියන 90කට වැඩි ආසන්න මුදලක් ලැබුණා. මේ මුදල මිලියන 90කට ලැබිච්ච මුදලෙන් මෙතන හම්බන ණය අය කරලා එකතු කරපු සල්ලි වලින් එක පාට මේ රෝහණ බණ්ඩ මන්ත්‍රීතුමා සජි ප්‍රේමදාස මන්ත්‍රීතුමා හම්බන්තොට ඉඩම් බෙදුවේ ණය අය කරලා එකතු කරපු සල්ලි වලින් කියලා. ඒක බොරුවක්. ඒ ඉඩම ගත්තේ ඩාලිපාරේ නිවාස සංවර්ධන අධිකාරියට ආයත්ව තිබු අක්කර එකමාර පමණ ඉඩමක් විකුණලා මේ ඉඩම 2006 තක්සේරුවට 2016 දීලා රුපියල් මිලියන 893ක් ලබාගෙන තිබුණා. ඉන් මිලියන 428ක් හම්බන්තොට ඉඩම් කැබලේ 26ක් ගන්න වියදම් කරලා තිබුණා. මේ ඉඩම් දීලා තිබුණේ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉඩම් ලබා දෙන සුසුකම් සපුරා දීලා නැති අයට තමයි මේ ඉඩම් දීලා තිබුණේ. සමහර අයට ගෙවල් 5යි 3යි තියලා තිබුණා. සාමාන්‍ය ඉඩම් දෙනකොට දෙන්න ඉඩම් කච්චේරි තියලා මේකේ ඉඩම් කච්චේරියක්වත් තියලා තිබුණේ නැහැ. ගරු මන්ත්‍රීතුමාගේ දැනුවත් කිරීමට මේක කියන්නේ මේ මුදලෙන් තවත් මිලියන 451ක් මේ අය වියදම් කරලා තිබුණේ හම්බන්තොට අයට ණය දෙන්න. මේ ණය දුන්න ලේඛනයක්වත් නිවාස සංවර්ධන අධිකාරිය අදටත් නැහැ. මේක කෝප් එකේ සාකච්ඡා වුණා. නමුත් ඉදිරියට ගෙන යන්න බෑ. මේක අල්ලස්සා දූෂණකේ හා දූෂණ මර්ධනකේ පැමිණිලි කරලා තියෙන හින්දා මේක රාජ්‍ය මම කියන්නේ ඇමතිවරයා කරා කියලා. නමුත් නිලධාරීන් විසින් මේක කරලා තියෙනවා. මේ සම්බන්ධව පරීක්ෂණ කරන අපිට කියන්න බෑ. නමුත් මේ මන්ත්‍රීතුමාව දැනුවත් කිරීම සඳහා තමයි මම ඒ කාරණාව කිව්වේ. ඒ වගේම මරිකාර් මන්ත්‍රීතුමා කියපු කාරණාව එතුමා කතාවේ පළවෙනි කතාව කරනකොටම එතුමා උත්සාහ ගත්ත සජිත් ප්‍රේමදාස මහත්තයා හොරකම් කරේ නැහැ, හොරකම් කරේ නැහැ, දූෂණය නැහැ කරේ කියලා කියන්න. අපි කවුරුවක්වත් චෝදනා කරේ නැහැ එහෙම කරා කියලා. එතුමා ඒක කියන්න ගත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ. නැති කාරණාවක් එතුමා ගත්තේ. මම දන්නවා එතුමා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක වැඩ කරන හැටි එතුමා දන්නවා කියලා. අපි දන්නවා එතුමා මේ පාර්ලිමේන්තුවට ආවම මරිකාර් මන්ත්‍රීතුමා එස්එල්ආම ගිහිල්ලා හම්බෙලා කතා කරලා ඒ ගනුදෙනුවක් තියෙනවා. එතුමාට මොකද දොස් කියුවේ නැහැ. නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයාව අපහසුතාවයකට පත් කරන්න තමයි මේක කරේ කියලායි මම නම් හිතන්නේ. ඒ නිසා එතුමා කියපු කාරණාවට උත්තරයක් එක්ක තමයි මේ මම පැහැදිලි කිරීම කරේ ගරු සභාපතිතුමනි.
සුති ගරු ඔබතුමා, ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තිබෙනවා.
ඔව්. ගරු මුනුසුනේ මන්ත්‍රීතුමනි, අද සාකච්ඡාවට ගන්න විශේෂ අමාත්‍යාංශ ගණනාවක් මේ රටේ ජනතාවට බද්ධ වෙලා තියෙන අඩුපාඩුකම් අගහිකම් දැනෙන අමාත්‍යාංශ ගණනාවක් නාගරික නිවාස ප්‍රවාහන හා මාර්ග අමාත්‍යාංශය විවාදයට එකතු වෙන ලැබීම පිළිබඳව සතුටු වෙනවා. පුරසනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සමහරු මේ නිවාස අමාත්‍යාංශයේ කරපු බොහෝ දේවල් පිළිබඳව කියන්නට උත්සාහ කරලා අවසානයේ එතුමා මේ රටේ විශේෂයෙන් හිටපු සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස ඇමතිවරයා හැටියට මේ රටේ මහා ලොකුම මංකොල්ලේ කර පුද්ගලයා කියන කාරණේ කියන උත්සාහයන් ගන්නවා. හැබැයි ඒක රට දන්නවා කවුද හොරු කවුද හොරානකාවේ කියන කාරණේ. අපි දන්නවා නිවාස අමාත්‍යාංශයේ සජිත් ප්‍රේමදාස මහත්තයා වැඩ කරන කාලේ මේ රටේ ගෙවල් නැති මිනිස්සුන්ට, විශේෂ වහලක් නැති ඒ ජනතාවට, ඒ වගේම බෞද්ධ පන්සල්වලට, කෝවිල්වලට, ඒ වගේම මුස්ලිම් පල්ලිවලට ඇතුළු සෑම පැතිකඩයකටම තමන්ගේ දේශපාලන වගකීම ඉෂ්ටසිද්ධාන කටයුතු කරා කියන කාරණය අපි දන්නවා. ඒ නිසා තමයි එතුමා ඒ නියෝජනය කරපු ආණ්ඩුවෙන්ම, කියන්නේ එතුමා යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමතිවරයා හැටියට කටයුතු කරනටම එතුමාගේ ආණ්ඩුවේම ජනාධිපතිවරයා අගමැතිවරයා එතුමාට ජනාධිපති විමර්ශන කමිෂන් එකක් දාන්නේ ගරු සභාව. මේක දාන්නේ කොටාබේ රාජපක්ෂ මහත්තයා පත් වෙලා නෙවෙයි. ඉතින් මේක දාන්නේ යහපාල ආණ්ඩුව විසින්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින්ම තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ අමාත්‍යාංශය තුල තියෙන වැරදි හොයන්න දාන්නේ. එහෙම කියනකොට දන්නව ඇයි එහෙම දැම්මේ කියලා. ඒ නායකත්වයේ පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ජනප්‍රිය වෙනවා, රටේ බලයට එන බව ඔහු දන්නවා. ඒ බලයට මේ ව්‍යාප්තිය පටන් ගන්නෙ වෙන පොදු ජන පෙරමුණෙන් නෙවෙයි, ජනතා විමුක්ති පෙරමුණෙන් නෙවෙයි ගරු සභාපතිතුමනි. එක්සත් ජාතික පක්ෂය තුලින්ම අද වගේම එදත් සජිත් ප්‍රේමදාස අපේ නායකතුමාට විරුද්ධතාවයේ තිබුණා. එසේ ඔබතුමා විශේෂම කතාව කිව්වා එතුමා ජනාධිපති කමිෂන් සභාවේ එතුමා වැරදිකාරය වෙලයි කියලා. ඒක බොරුවක්. ඒක බොරුවක්. ඒක ඔබතුමා දන්නවා. මමත් කෝප් එකකට යනවා. කෝප් එකේ නිවාස අමාත්‍යාංශයේ එතුමා දරන කාලේ එතුමා බෞද්ධ ආයතනවල හදපු ඒ පෙරපාසල්, එහෙම නැත්නම් එතුමා හදපු දාම් පාසල් ගොඩනැගිලි, ඒ විතරක් නෙමේ හින්දු මධ්‍යස්ථාන, මුස්ලිම් පල්ලිවල, ඒ වගේම කෝවිල්වල, ඒ සියලු ආගම්වල තිබිච්ච තමන්ගේ ආගමික මධ්‍යස්ථානයේ තිබිච්ච අඩුපාඩු හදන්න
තමයි එතුමා සංස්කෘතිය අරමුදලෙන් මුදල් නීත්‍යානුකූලව ලබාගෙන තියෙන්නේ. ඔබතුමා කියනවා වගේ ඔය කියන ජනාධිපති කමිෂන් එකේ නම් කරන්න ඕනේ ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ගරු සභාපතිතුමනි. ඒත් අධ්‍යක්ෂක මණ්ඩලය තමයි තීන්දුව කරන්නේ. මේකට මුදල් ලබා දෙනවද? ඒ මුදල් අනුමත කරනවද නැද්ද කියන කාරණේ. ඒක ඇමතිවරයා නෙමෙයි නම් කරන්නේ. ඒ නිසා අදත් යම් උත්සාහයක යෙදුනා. එතුමා වැරදිකාරයෙක්, වංචනිකයෙක්, දූෂිතයෙක් කියලා කියන. හැබැයි ඒ කියපු හැමෝටම කියනවා කොන්දක් තිබෙනවා නම් කියන්න. දැන් මේ වෙලාවේ මේ මොහොතේ ශේෂාධිකරණයෙන් ඔප්පු වෙලා තියෙනවා මේ රට බංකොලොත් කරලා විනාශ කරලා මහපාර රටේ ජනතාව ඇදලා දැබ උද්දේ කවුද ඒ කියලා. ඒ වගේ මේ අමාත්‍යංශයේ ඇමතිතුමා, රාජ්‍ය ඇමතිතුමා කියනවා අපිට සල්ලි නැහැ ණය, බංකොලොත් වෙලා රට විනාශ වෙලා තියෙනවායි කියලා. එහෙනම් ඔබතුමාටත් ඒක කියන්න ඕනේ. ඇයි රට බංකොලොත් කරේ කවුද? රට විනාශ කරේ කවුද? ඒ විනාශයට හේතු වෙච්ච උදවියම අද ශේෂාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හිටපු මහා බැංකු අධිපතිවරයෝ කියන කාරණේ අන්න නීතියෙන් ඔප්පු වෙලා තියෙනවා. නීතියෙන් පිළිරන් තියෙනවා. මේ රටේ අද මහා මාර්ග ඇමතිතුමා සල්ලි නැහැ පාරවල් හදන්න වෙන්නේ නැහැ කියන රට බංගලොත් ඉච්ච නිසා කියන කාරණේ. නිවාස ඇමතිතුමා, රාජ්‍ය සංග්‍රහ ඇමතිතුමා කියන අපේ සංවර්ධනයට යන්න බෑ, මුදල් නැහැ. ඒ සියලු දේට හේතු වෙලා තියෙන රට බංගලොත් ඉච්ච නිසායි කියලා, රට ආර්ථික වශයෙන් වැටුන නිසායි කියන කාරණේ. ඒක ඔප්පු කරලා තියෙන උසාවිය කවුද කරේ කියන එක කාරණේ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ ජනතාවගේ සල්ලි අරන් ගිහලා තමන්ගේ තාත්තගේ අම්මගේ සෝන ඇදුවේ නැහැ. සෝන හැදුවේ නැහැ කරු සභාපති. අපි දැක්කා නාගරික සංග්‍රහ අධිකාරියේ ඒ කාලේ පදමොළනේ තිබිච්ච සමහර අම්මගේ තාත්තගේ ඒ මැරිච්ච සෝහන පවා රාජ්‍ය ජනතාවගේ බදු සල්ලි වලින් හදලා නැවත ගෙවන්න කටයුතු කරා. ඒව කතා කරන්න තමුන් ආන්සලා. ගෙව්වා. අපේ එක ගෙවන්න සිද්ධ වුණේ මොකද? ඒක ඔබතුමාලට අවසරයක් ගන්න බැරි වුණා. ඔබතුමාලා නැවත ඒක පස්සේ අවසරයක් ගත්තා. ඒ අවසරයෙන් කිව්වා. හැබැයි ඒක විගණනට ලක්ුණා කරු හිටපු ඇමතිතුමා. ඒක අපි කියන්නේ. ඔබතුමා කේන්ති ගන්න එපා. සමහර මන්ත්‍රීවරුද ඇවිල්ලා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි මේ රටේ මේ මහා දවන්ත වංචාවට වග කියන්න ඕනේ කියන කාරණේ. ඇයි එතුමාට බයයි? එතුමා මේ රටේ මේ ආණ්ඩුවේ ඇතුලේ ඉන්න විපක්ෂය, ඒ වගේම තවත් විපක්ෂ එකතු වෙලා එතුමා වටන උත්සාහ කරනවා. එතුමාගේ ගමන වළක්වන්න කටයුතු කරගෙන මම කිව්වේ එදා අපේම යහපාලන ආණ්ඩුවේමයි ජනාධිපති කොමිෂම ගෙනල්ලා එතුමා නිවාස අමාත්‍යාංශය වැඩි කරන හොරගම් කරනවා ජනාධිපති කොමිෂමක් ගන්න ඕනේ කියලා කිව්වේ. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහනේ. හැබැයි අපේ නායකතුමා ඒ කොමිෂමට කියලා පැහැදිලි උත්තර දුන්නා. මම හැදුවේ පන්සල, මම හැදුවේ පල්ලිය, මම හැදුවේ කෝවිල, මම වෙන තැනකට ගිහිල්ලා සල්ලි යෝජනා හැදුවේ නැහැ කියලා කිව්වා. එතුමාම කියලා කිව්වා. එතුමාම මල්වානේ ගෙවල් ගත්තේ නැහැ කියන කාරණේ කිව්වා. ඒ නිසා එතුමා හොරෙක්, වංචනිකයෙක් කියලා පුරේ නැහැ කරු මුළුසනේ කරු සභාපතිතුමනි. ඒ නිසා දැන් මොනවද කියන්නේ එතුමා කතා කරනකොට? එතුමා කතා කරනකොට ඇවිල්ලා කියනවා එතුමාගේ කතාව දාන්න එපා, එතුමාට කතා කරන්න දෙන්න එපා, එතුමාගේ කතාව ටෙලිකාස්ට් කරන්න එපා. ඒව තමයි දැන් කියන්නේ. ඒක දැන් සජිත් බීතිකාව හැදිලා තියෙන්නේ. හැබැයි මොන වීතිකාව හැදලා කටයුතු කරත් මෙරටේ මහා පොළොවේ ජීවත් වෙන අහිංසක ජනතාව දන්නවා එදා සිමෙන්ති ටික ලැබුණා, එදා වැලි ටික දැමුණා, එදා පාරවල් ටික හැදුණා, එදා ගෙවල් ටික හැදුණා, එදා වතුර ටික හැදුණා, එදා සමෘද්ධිය වැඩි වුණා, එදා සමෘද්ධිය දෙගුණෙන් දුන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියන කාරණේ. ඒ සියලු දේ කරේ එයාගේ ආණ්ඩුව, එයාගේ අම්කමැති, එයාගේ කකුලෙන් අදිනු කියන කාරණේ අද රට ජනතාව දන්නවා. එහෙම යාට බලපෑම් තියෙද්දි මේ රට හදන්න අහිංසක මිනිස්සුන්ට වැඩ කරා නම් ගරු මිනිස්සුනේ මන්ත්‍රීතුමනි, එතුමා මේ රටේ ජනාධිපති වුණොත් මේ රටේ අහිංසක මිනිස්සුන්ට මේ රට හදන්න පුළුවන් වැඩ පිළ හදනවා විතරක් නෙමෙයි, එතුමා ඔප්පු කරා විපක්ෂයේ ඉඳලා ෆයිල් හදාගෙන ෆයිල් පෙන්න හොරු බය කරන්නේ නැතුව විපක්ෂයේ ඉඳලා උසාවියට ගිහලා නඩු දාලා ශේෂාධිකරණයෙන් තීන්දුවක් අරගත්තා. මෙන්න මේ අහවලන්ට විරුද්ධව දඬුවම් දෙන්නේ කියන කාරණේ ගරු මිනිස්සුනේ මන්ත්‍රීතුමනි නිසා අපි කියනවා අද නිවාස ඇමතිතුමනි, ඔබතුමාගේ අමාත්‍යංශය මීට වඩා හොඳින් කරගෙන යන්න ඕනි නම් ඔබතුමා උදේ ගහගත්තට හවසට ගිහලා සජිත් ප්‍රේමදාස මහත්තයා අහගන්න කොහොමද ඔකේ වැඩ කරන්නේ කියලා. ඔබතුමාටත් පුළුවන් නැවත වතාවක් ජේස ඇමතිවරයෙක් හැටියට, മന്ത്രിවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තු වල නිසා එතුමාට මඩ ගහන්න යන්න එපා, එතුමා හොරෙක් කියන්න යන්න එපා, එතුමා මොනාද කරේ නැත්තේ මොනාද කරන්න පුළුවන් කියලා මේ රටේ සමස්ත ජනතාව අද තේරුම් අරගෙන ඉන්නවා කියන කාරණේ මතක් කරමින් අවස්ථාව ලබා දීමට විශ්වාසවන්ත වෙමින් අතවිටාර්ථයත් ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මහා මාර්ග අමාත්‍යංශය ගත්තොත් අද බරපතල අරුබුදයක තිබෙනවා. මේ හේතුව තමයි ගරු සභාපතිතුමනි, දැන් තේරුම් අරගෙන නැහැ තාමත් මූලික වශයෙන් මුල්තැන දිය යුත්තේ කුමන මාර්ගවලටද කියන කාරණේ. ඉසා ජනප්‍රිය වෙන්න ඡන්ද දිනන්න තමන්ගේ ඡන්ද කොට වැඩ කරන වැඩ කරනවට වඩා මේ රටේ ප්‍රමුඛතාවයේ දිය යුතු මාර්ග හඳුනාගෙන ඒ මාර්ග වලට මුදල් වියදම් කරන්න පුළුවන් වැඩ පිළිල අද කෙරෙන්නේ නැහැ උණුසුමේ මන්ත්‍රී. ඒ නිසා තමයි අද මහා දෑවෙන ප්‍රශ්න තියෙන්නේ. අපි කියනවා මහාමාර්ග ඇමතුමාට ඔබතුමාගේ මේ අමාත්‍යංශය තුල ඔබ යන්නේ තාම සුපුරුදු විදියට අර පරණ ක්‍රමේන නම් පරණ ක්‍රමයට යන්න හදනවා නම් නැවත වතාවක් මේ අමාත්‍යංශයේ තියෙන ඒ පීඩනය ප්‍රශ්නේ එනවා. එකයි මන්ත්‍රවරු කිව්වේ පාලම් ටික කැඩිලා තියෙනවා, ප්‍රධාන මාර්ග ටික කැඩිලා තියෙනවා, මේව හදන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදන්න කියලා. හැබැයි ඒව හදන්නේ නැහැ. ඊළඟ ඡන්දේ බලාගෙන, ඊළඟ ජයග්‍රහණේ බලාගෙන සල්ලි නැතුව ව්‍යාපෘති පටන් ගන්නවා, මුල් ගල තියෙනවා. හැබැයි ඒව සිද්ධ වෙන්නේ නැහැ. ඒවට යන වියදම මේ රටේ ප්‍රධාන මාර්ග පද්ධති වලට යොදවලා ඒ මාර්ග පද්ධති නඩත්තු කරලා ඒවට අවශ්‍ය වැඩ පිළිවෙල හදවුවොත් මං හිතන්නේ මහා මාර්ග අමාත්‍යංශයේ බඳුනගොල්ල වන්ද මහත්තයාලත් ගමනක් තියේ නැත්නම් එතුමාලත් එන්නේ ගෙදරට වෙලා ඉන්නේ ඊළඟ මහමැතිවරණින් කියන කාරණේ මතක් කරමින් මම නියනවා බොහොමත් ස්තුති.
ස්තුති ගරු මන්ත්‍රීතුමා. ගරු අනුරාධ ජයරත් ඔව් ප්‍රසන්නතුමා.
මම කිසිම අවස්ථාවක සජි ප්‍රේමදාස මහත්තයා හොරෙක් හොරෙක් කියලා කියන්න උත්සාහ කරේ නැහැ. මම කීපු දෙයට උත්තර දුන්නා. ඒක ඔබතුමා කිව්වා මම එහෙම උත්සාහ කරා කියලා. දෙවෙනි කාරණාව ඔබතුමා කිව්වා හන්දෑවට සජි ප්‍රේමදාස මහත්තයට කතා කරන්න කියලා. මම ඔබතුමාට මතක් කරන්න ඕනි අදත් ගිය පාර අයවැයටවත් සජි ප්‍රේමදාස මහත්තයා මේ විෂයට සම්බන්ධ වුණේම නැහැ. උනා නම් මේක එතුමාගේ අදහස් ගන්න මම පසුබට වෙන්නේ නැහැ. මොකද එතුමාට හොඳ අදහස් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න මම සූදානම්.
බුදුම අන්තිම දාතාව. ඔබතුමා එලා දිනේ වැඩි දලා.
ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා දිනේදී වේලාව ලබා දීම පිළිබඳව. මම හිතන්නේ අද ප්‍රවාහන මහා මාර්ග අමාත්‍යංශයත්, ඒ වගේම නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මම හිතන්නේ අතිශය වැදගත් අමාත්‍යංශ දෙකක වැශිෂ්‍ය දෙකක් විවාදයට ගන්න අවස්ථාව. මේකෙදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ වේලාව සභාපතිතුමනි, වේලාව කොච්චර වේලාවක්ද තියෙන්නේ? ගරු සභාපතිතුමනි වේලාව කොච්චර වෙලාද? විනාඩි හරි. ඒ නිසා මම දීර්ඝ වශයෙන් තියෙන සියලු කරුණු කාරණා පිළිබඳ කතා කරන්න නෙවෙයි තියෙන සුළු වේලාවත් එක්ක. විශේෂයෙන්ම ගත්තහම ගරු සභාපතිතුමනි, මම මූලිකවම අපේ නාගරික සංවර්ධන සහ නිවාස කියන අමාත්‍යංශය පිළිබඳ කතා කරොත් විශේෂයෙන්ම අපි සතුටු වෙනවා මේ විෂයට අදාළව ප්‍රායෝගික අමාත්‍යවරයෙක් නිලධාරීන් ඒ වගේම මේ කරන වැඩපිළිවෙල සංවර්ධන මේ සියලු කාරණා පිළිබඳ ප්‍රායෝගික අවබෝධය තියෙන අමාත්‍යවරයෙක් මේ විෂයට අදාළව පත්වීම පිළිබඳව. ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යවරු දෙපළ. මොකද බොහෝ විට රටක සමහර විට අපි කියන දියුණුව සංවර්ධනයේ මේ සියලු කාරණා අපි මොනවා කතා කරත් අද නාගරික සංවර්ධන අධිකාරිය හැටියට නිවාස අමාත්‍යංශය මේ අමාත්‍යංශයට පැවරිච්ච වපසරය ඉතාමත්ම වැදගත්, ඒ වගේම රට හැටියට ඉදිරියට ගෙනියන්න පුළුවන් පතේ විෂය පතේක වැඩ කොටසක් කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. මොකද අපි දන්නවා කවුරු මොන කතන්දර කිව්වත් අපි ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන නගරය හැටියට කොළඹ නගරය අපි පත් කරගන්න පුළුවන්කම ලැබුණා. සංචාරක වශයෙන් ගත්තොත් සංචාරක ශාස්ත්‍රයේ අපේ රට හැටියට බොහෝ විට ගත්තොත් හැමතැනම ප්‍රචලිත කරලා අපේ සංචාරක ශාස්ත්‍රයේ ඉහළටම අරගෙන යන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේ සියලු කාරණාවල පහුගිය කාල පුරාවටම මම හිතන්නේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය හැටියට කෙරිච්ච වැඩ කොටස අතිවිශාලයි කිව්වොත් මම හිතන්නේ මම නිවැරදියි. මොකද සියත් නගර ටික පටන් අරගෙන විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය හරහා කවදාකවත් නගරයකට සංවර්ධනය නොයන්න නගර බොහෝමයක් අද අලංකරණය කරන්න කටයුතු යෙදුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මං හිතන්නේ සමහර වෙලාවට අපේ ප්‍රදේශ මහනුවර ගත්තොත් එහෙම අපේ වෙනමම නගර හතරක් තෝරාගෙන කවදාකවත් සංවර්ධනය කරන්න පුළුවන් යයි හිතපු නැති නගර ටික අද මහා දැවැන්ත සංවර්ධනයකට ඒ නගරවල ගෙනියන්න පුළුවන්කම ලැබුණා. උදාහරණයකට මගේ පුපුරස්ස නගරය ගත්තොත් උපරස්ස නගරයට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් හදලා ඒකට මිලියන 35ක මුදලක් වියදම් කරලා නගර සංවර්ධන කරන්න කටයුතු කරා. ඒ වගේම තමයි පහුගිය කාලවල සැලසුම් ටික හදලා අපි ගත්තොත් එහෙම ගම්පලපේ නගරය ගත්තොත් ගම්පල නගරයට මිලියන 250ක වියදමක් කරලා අපේ මහනුවරින් වැඩිම සංචාරක ප්‍රමාණයක් යන්නේ ගම්පල නගරේ පහු කරගෙන නුවරඑළියට. හැබැයි මේ වැඩි පිරිසක් ගම්පලට ආකර්ෂණය කර ගැනීම සඳහා වන වැඩපිළිවෙල හදන්න නාගරික සංවර්ධන අධිකාරිය හැටියට කටයුතු කරා. ඒ නිසා මම විශ්වාස කරනවා අද බොහෝ විට මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ අපි සියලු දෙනා කතා කරපු කාරණා දිහා ගත්තහම අපිට සතුටුයි ගරු සභාපතිතුමනි. මොකද සමහරු කතා කරේ ඇයි අහවල් ව්‍යාපෘතිය යන්නේ නැත්තේ කියලා. තව සමහරු කතා කරේ ඇයි අර වගේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ, නතර වෙච්ච එකට මුදල් ටික දෙන්න, මාර්ග ටික කැඩලා නම් මාර්ග වලට මුදල් ටික දෙන්න. එහෙමනම් අද රජයේ හැටියට කවුරුවත් වගකීම බාර ගන්න හිටපු නැති වෙලාවේදී මේ රජයේ වගකීම බාර අරගෙන අපි මේ අද ආණ්ඩුව හැටියට ඉන්න සියලුම ගරු මන්ත්‍රීතුමාලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව පත් කරගන්න අතෝෂවල අපි මේ වෙලාවේදී මේ රටේ විපක්ෂ නායකතුමා ඇතුළු සියලුම දෙනා මේක ප්‍රතික්ෂේප කළා මේක වගකීම ගන්න බැරුව හිටපු වෙලාවක අපි ඒ වෙනුවෙන් කටයුතු කරලා ඒ හදපු ආණ්ඩුව අද ප්‍රතිඵල පෙන්වලා තියෙනවා කියන එක සභාපතිතුමනි අපි මුලින්ම සඳහන් කරන්න ඕනේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මාර්ග හදන්න කියන්නේ නගර සංවර්ධනය කරන්න කියන්නේ.
ඔබතුමා යටි දෙකක් තිබෙනවා.
ඒක ඉක්මනට ගියා කර සභාපතිතුමනි කමක් නැහැ ඔබතුමා නිසා. ඉතින් මේ සියලු කාරණා ටික කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි. අද රට හැටියට නැවත මේ රටේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් මේ රට තුල ගොඩ නැගිලා තියෙනවා. අපි දන්නවා සියලු කාරණා සර්ව සම්පූර්ණ වෙලා නැහැ. අපි කියන ඉලක්කයට අපි ගිහිල්ලා නැහැ. හැබැයි ඒ වුණාට රටේ ජනතාවට මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ටත් රට පිළිබඳ පක්ෂ විපක්ෂ සියලු දෙනාට රට පිළිබඳ විශ්වාසයක් ගොඩනගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ කාර්යභාරය විශේෂයෙන්ම ගත්තාම පැවරිච් අපේ අමාත්‍යවරු හැටියට විෂයට අදාළ කරුණු ගණනාවක් තිබුණත් විනාඩි 5ක් ඇතුළත මේ සියලු කාරණා කියන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි මාර්ග සංවර්ධන අමාත්‍යාංශය හැටියට ගත්තාම මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ CTB එක ගත්තාම කාර්මික නිලධාරීන් පිළිබඳව අපේ ගරු ප්‍රවාහන අමාත්‍යතුමා ඉන්න වෙලාවේ මේ කාර්මික නිලධාරීන් බඳවා ගැනීම අපි කළේ නැත්නම් අද බස් විශාල ප්‍රමාණයක් තියෙනවා හදාගෙන ධාවනයට එකතු කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. අපි මොන බඳවා ගැනීම මොන ගැන කතා කරත් ඒ ආයතන ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන වෘත්තීය වශයෙන් අවශ්‍ය වන පුද්ගලයන් අපි බඳවා ගත්තේ නැත්නම් බරපතල ගැටලුවක මේ ආයතන ටික කඩාගෙන වැටෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමා ඉන්න වෙලාවේදී අපි මේ කියන සාමාන්‍ය නිලධාරීන් අපි ඔෆිස් වල ඉන්න නිලධාරී පුරෝණ එක ගැන නෙවෙයි කියන්නේ කාර්මික නිලධාරීන් ටික CTB එකට බඳවා ගැනීම පිළිබඳව නම් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ගරු අමාත්‍යතුමනි අපි ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි අපේ ඉංජිනේරුවරු ටික. අපේ ඉංජිනේරුවරු සියලුම දෙනා අද වෘත්තීය වශයෙන් ඉන්න පුද්ගලයෝ රට ඇරලා යන අවස්ථාව. හැබැයි මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු මෙවැනි ආයතන වල බරපතල ප්‍රශ්නයක් තියෙනවා. වෘත්තීය වශයෙන් මේ නිපුණතාවය ගත්ත පුද්ගලයන් අද අපේ මේ රට අතහැරලා යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒකට ඔවුන්ට බෝනස් එකක් දෙන්න, ඔවුන්ට යම් වැටුප් පැඩිවිරීමක් ගෙවීමක් අධිකාලයක් ලබා දෙන ක්‍රමවේදයක් මේ වෙනකොට යෝජනා කරලා තියෙනවා. එඳා කරු අමාත්‍යතුමනි අපි රට මොන විදියට හදුවත් ඒ වැඩ ටික ගෙනියන්න අවශ්‍ය කරන මිනිස්සු ටික ඒ පිටිපස්සේ ඉන්න ඕනේ. ඒ නිසා ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන් ටික රැක ගන්න ක්‍රමවේදයක් මොන ආර්ථික ප්‍රශ්න බාධක මැදියේ වුණත් අපි හදමු කියන යෝජනාව ගරු ඔබතුමාට කරනවා. ඒ වගේම මම දීර්ඝ වශයෙන් කරුණු කොච්චර තිබුණත් අපි විශේෂයෙන්ම ප්‍රසන්න රණවිල අපේ ගරු අමාත්‍යතුමා ඇතුළු රාජ්‍ය අමාත්‍යරු දෙපළ, ඒ වගේම අපේ මහා මාර්ග අමාත්‍යතුමා, ඒ වගේම අපේ සිරිපාල ගම්ලත් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ඒ අමාත්‍යාංශ නිලධාරී සියලු දෙනාට මේ රටේ දවැන්ත කාර්යභාරය පැවරණ අමාත්‍යාංශ හැටියට ඉදිරි අර්බුදකාලීන අවුරුද්දේ රට ඉදිරියට ගෙනියන්න ඔබට සියලු ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු අමාත්‍යතුමා. ගරු තේනුක විධානගමේ අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තිබෙනවා.
කොච්චර වෙලාව තියෙන මන්තුමා? විනාඩි
සමන් ගරු අමාත්‍යතුමා, ගරු මුෂාරෆ් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තිබෙනවා.
අයිබෝවන් වනකම්, සලාමු අලයිකුම්. මට පොඩි වෙලාවත් තමයි දීලා තියෙන්නේ. ඒ නිසා මේ පොඩි වෙලාවෙද්දී මේ ආණ්ඩුවට මම ස්තුති කරන්න ඕනේ. අවුරුදු 75ට පස්සේ පොත්විල්ලින්දලා ජනතාවගේ සහයෝගය අරගෙන පොත්විල්ලින්දලා ජාති භේදයෙන් තොරව ඒ ඉන්න තමිල් මුස්ලිම් සිංහල ජනතාවගේ ඡන්දය අරගෙන මන්ත්‍රී වෙලා මම මේ පාර්ලිමේන්තුවට ආවා. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා විපක්ෂයෙන් තමයි ඒ පැත්තෙන් තමයි මම හිටියා. අවුරුදු 75 ඉඳලා අපේ පොතිවිල් පළාතේ ඉඳලා කවුරුත් මන්ත්‍රි වෙලා නැහැ. ඒ නිසා අවුරුදු 20ක් අවුරුදු 30 ප්‍රශ්නේ ඔක්කොම දැන් ඒ කාලේ අපේ පැත්ත හිටපු ජනාධිපති මන්ත්‍රීතුමාලා ඒ වගේ නායකතුමාලාව විශ්වාස කරලා අපේ ඒරියා හිටපු ජනතාව අපේ ප්‍රශ්නයට විසඳුම් දෙනවා කියලා බලලා ඒගොල්ලන්ට ඡන්ද දීලා කිසිම දෙයක් වෙලා නැති වෙලාවෙදී තමයි මාව පාර්ලිමේන්තුවට යවුවා. මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා විපක්ෂ පැත්තේ ඉඳලා අපේ ගම්මාන තියෙන ප්‍රශ්නේ ඔක්කොම විසඳුම් ගන්න පුළුවන් කියලා මම උත්සාහයක් කරා. නමුත් විපක්ෂයේ ඉන්නකොට මට තේරුණා විපක්ෂයේ ඉන්න මන්ත්‍රීලාට මොන හරි ප්‍රශ්නයකට විසඳුම් ගන්න ඕන කියලා ඕමනාවක් නැහැ. විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට දොස් කියලා සද්ද කරලා ජනතාව ඇතුලේ අපේ ඒගොල්ලන්ගේ පොපියුලාරිටි එක වැඩි කරන්න ඕන කියලා එකම යෝජනාවක් විතරක් ඒගොල්ලන්ට තියෙනවා කියලා මම උනන්දු වුණා. ඊට පස්සේ මම ආණ්ඩු පැත්තේ ඇවිල්ලා අවුරුදු 20ක් අවුරුදු 30ක් විසඳුම් ගන්න බැරි ප්‍රශ්න ටිකක් විසඳුම් ගන්න පුළුවන් ත කියලා මම උත්සාහය කරා. ඒ උත්සාහයේදී තමයි මම මුලින්ම මෙතන මේ විවාදයේදී අපේ මාර්ග සංවිධාන අමාත්‍යාංශයේ ඒ වගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ඒ වගේ අපේ ප්‍රසන්න ඇමතුමා UDA මිනිස්ටර් ඒ දෙන්නටම මම ස්තුති කරන්න ඕනේ. අපේ පොතුවිල් ප්‍රදේශයේ මන්මලයි නැත්තනම් මුහුදු මහා විහාරය කියලා ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ කාලයෙන් කාලෙන් ඒ ප්‍රශ්නේ පාවිච්චි කරලා දේශපාලන කරපු කට්ටිය හිටියා. ජනතාව අතර ප්‍රශ්නයක් ඇතිකරنده ලේස්ති වුණා. ඒ වගේ ලොකුම ප්‍රශ්නයක් අදත් මේ නෙගිනහෙර පළාතෙන් අනිත් ප්‍රදේශවලින් බැටිකලෝ ට්‍රින්කෝ වලින් ප්‍රදේශවලින් ඒ වගේ ආකියලෝජි සම්බන්ධ ප්‍රශ්නේ කතා කරලා ආණ්ඩුවටත් දොස් කියලා මේ ඉන්නේ ජනතාවටත් ඒ වගේ ආණ්ඩුවේ ඉන්නේ මන්ත්‍රීතුමාලාටත් මිනිස්ටර්ස්ලාටත් දොස් කියන්නේ සීන් එක හැමදාම අපි ටෙලිවිෂන් වලින් බලනවා. ඒ වගේ තමයි මුදු මහා විහාරය කියන ලොකු ප්‍රශ්නය ගැනත් ඔක්කොම මෙච්චර කාලා අවුරුදු 20ක් 30ක් පාවිච්චි කරා. ඒ වගේ ප්‍රශ්නයට විසඳුම් ගන්න ඕන කියලා මම මිනිස්ටර් ප්‍රසන්න රණතුංග ඇමතුමාට ගිහිලා ඒ වගේ ඒකට අදාළ ආකියලොජි ඩිපාර්ට්මන්ට් ඒ වගේ ෆිසිකල් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් ඒ වගේ බුද්දිස් මිනිස්ට්‍රි ඒ වගේ හැම තැනටම ගිහිලා සියලුම නිලධාරීව හම් වෙලා ඇත්ත කතාව කියලා මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න ඕන කියලා මම කිව්වා. මගේ විශ්වාසයට ඒගොල්ලන් හරි උත්තරයක් දුන්නා. අපි ඩිෆෙන්ස් සෙක්‍රටරි ඉඳලා ආකියලොජි කොමිෂන් වෙනකන් ඔක්කොම හම් වෙලා මේ ප්‍රශ්නේ මම කියලා මට හරි උත්තරයක් දෙනවා කියලා විශ්වාස කරලා ට්‍රයි කරා. දැන් අපිට ගෙසෙට් එක ඇවිල්ලා ඒ ප්‍රදේශය වලින් කිසිම ප්‍රශ්නයක් නැතුව මුස්ලිම් සිංහල තමිල් ඔක්කොම එකමුතුවෙන් ජීවත් වෙන්න විදියට ඒ ප්‍රශ්නයට මට උත්තරේ දුන්නේ අපේ ප්‍රසන්න ඔබතුමාට. මම
පාර්ලිමේන්තුව යලි ඇස්වේ පාලිමේන්තුව රැස්වේ පාලිමේන්තුවේ වැඩකරතු අවසන් කිරීම සඳහා කාලය ලබා ගැනීමට සභාව එකඟද?
එකඟයි.
නැවත කාර්ය සභා අවස්ථාව රැස්වේ. කාර්ය සභාව රැස්වේ ගරු මන්ත්‍රීතුමා කතා කරා.
ඒ වගේ අපේ ප්‍රසන්න රණතුංග ඇමතුමාට මම ස්තුති කරනවා. මම මේ ලංකාවේ ඉන්න සියලුම ජනතාවට කියන්න කැමති එක ප්‍රශ්නයට විසඳුම් ගන්න ඕන නම් ඒකට ක්‍රමයක් තියෙනවා. දැන් මේන් පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න මන්ත්‍රීතුමාලාගෙන් වැඩි කට්ටිය ඒගොල්ලන් බලාගෙන ඉන්න ප්‍රශ්නේ යූස් කරලා කොහොමද ඒගොල්ලන්ගේ දේශපාලනයක හදන්න පුළුවන් කියලා තමයි බලන්නේ. ඒකට තමයි මම හොඳ උදාහරණයක් කියන්නම්. අපේ මූදු මහා විහාරයේ නැත්තනම් මන්මලේ කියලා තියෙන ප්‍රශ්නේ අපි විසඳුම් ගත්ත විදිය අපිට සියලුම නිලධාරීලා මේ ලංකාවේ මේ ඔෆිෂියල්ස් ඔක්කොම මට උදව්වක් කරා. ඒ වගේ අපේ ඇමතුමා උදව්වක් කරා. ඒ වගේ මේ රජයේ ඉන්න ඔක්කොමලා උදව්වක් කරලා දැන් අපේ පොතිවිල් කියන්නේ අර්ගම්බේ කියලා ටුවරිස්ට් ප්ලේස් එකයි. ඒක සිංහල තමිල් මුස්ලිම් එක්කේ ඔක්කොමලා එකමුතුවෙන් ජීවත් වෙන්න තැනින් අපි මේ ප්‍රශ්නයකට විසඳුම් ගත්ත කියන්නේ මෙතන අපි ඩයලොග් හරහා මේ සාකච්ඡාව හරහා ඔක්කොටම විසඳුම් ගන්න පුළුවන් කියලා ලොකුම උදාහරණයක් කියලා මම මෙතන කියන්න කැමතියි. තවත් මේ අපේ නැගිනහිර පළාතේ ආකියලොජි ඉෂුස් කියලා ගොඩාක් මෙතන සද්ද කරනවලු. ඒ ප්‍රශ්නේ ඔක්කොම එලි කරලා මේ ඉන්න මේ රටේ හැමදාම ප්‍රශ්නයක් තියෙන්න ඕන කියලා සමහර කොටස ඒක ඐඩෙන්ටිෆයි කරන්න කැමති වෙලා ඉන්නේ. නමුත් ඒකට විසඳුම් ගන්න කැමති නැහැ කියලා මම මේ මුදුමා විහාරගේ ඉෂු එකෙන් මම දැනගත්තා. ඒ වගේ තමයි අපේ පොතිවිල් ඒරියා වලින් අවුරුදු 20කට වැඩි
සබ්
ඩිපෝ විදියට තමයි අපේ බස් ඩිපෝ එක තිබුණා. නමුත් අපේ බන්දුල ගුණවර්ධන ඇමතුමා මේ අමාරු කාලෙන් අපිට සල්ලිත් ජනාධිපතිතුමාට කතා කරලා මිලියන් 60ක් වෙන් කරලා අපේ සබ් ඩිපෝවක මේන් ඩිපෝ විදියට පත් කරලා ඒ ඉන්න ටුවරිස්ලාට පොතිවිල් අර්ගම්බේ ඉඳලා කටුනායක යනකම් අපි බස් එක අලුත් බස් ටිකක් දාලා ඒ වගේ එන අවුරුද්දෙන් තව බස් ටිකකුත් දාලා ඒක හොඳ බස් ඩිපෝ විදියට පත් කරන්නට අපිට උදව්වක් කරපු අපි බන්දුල ගුණවර්ධන ඇමතුමා, ඒ වගේ ඒකට චෑමන් ලලිත් දී ඇල්විස් චෑමන්ටත් මම මෙතන ස්තුති කරන්න ඕනේ. මොකද දන්නවද මේ මම නම් ඒ වගේ ඇමතුමාගේ උදව්වක්, ඒ වගේ චෑමන්ගේ උදව්වක් ලොකු විදියට මම බලනවා. චෑමන්ට මේ ගැන කතා කරනකොට සතිය එක තුලින් මගේ ඒරියා වලට එවිලා ඒ තියෙන ප්‍රශ්නේ ඔක්කොම බලලා, ඒ වගේ සතිය එක දෙකකින් තුල මේ ඒරියාවකින් බස් ඩිපෝවකට අයිති ඉඩමකට DS ට කතා කළා, ඒ පවරාගත්තා. ඒ වගේ ජනාධිපතිතුමාටත් කතා කළා, සල්ලි වෙන් කරලා දැන් අලුත් බස් ඩිපෝ විදියට මට විසඳුම් දීලා තියෙන්නේ. ඒ නිසා මම මෙතන කියන්න කැමති ඕන ප්‍රශ්නයකට අපි හොඳ සාකච්ඡාව ඇතුළෙන් විසඳුම් ගන්න පුළුවන්. නමුත් මේ ඉන්න ගොඩාක් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලාට ඕන මොකද්ද ප්‍රශ්නය කියලා ඐඩෙන්ටිෆයි කරලා ඒ ප්‍රශ්නේ පාවිච්චි කරලා දේශපාලන වශයෙන් ජනතාවගේ සපෝට් එක ගන්න බලන්න තරම් මේ ප්‍රශ්නේ වලට විසඳුම් ගන්න මේ ඉන්න ගොඩාක් මන්ත්‍රීලා කැමති නැහැ කියලා මෙසේජ් එකේ මේ ඉන්න තමිල් සිංහල මුස්ලිම් ජනතාවට මම කියලා මගේ කතාව නිහඬවනවා.
සුති ගරු මන්ත්‍රීතුමා.